නම් හොඳින් අහන්න. සම්මාදිට්ඨිය පිළිබඳ කරගෙන ලබන ධර්ම දේශනා මාලාවේ ගේ වාරයේදී අපි ප්‍රකාශ කළේ උපාදාන, උපාදාන සමුදය, උපාදාන නිරෝධ සහ උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කරුණයි. තවත් ආකාරයකින් සම්මාදිට්ඨිය විස්තර කළ හැකිද කියලා සැරියුත් ස්වාමීන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයට පුළුවන් වැඩි කියලා මේ ආකාරයෙන් පිළිතුරු වහන්සේ පිළිතුරු අදාළා. යතමකෝ අවශ්‍යව වේසාවකෝ සංහංච පජානාති තණ්හා සමුදයංච පජානාති තණ්හා නිරෝධංච පජානාති තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාති යත්තාවතාපිකෝ වරේ අවශ්‍යව වේසාවකෝ සම්මාදිට්ඨිය හොති උජිමතාස දෙත්තේ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතෝ එනම් සද්දන්නන්ති කියලා. යම් අවස්ථාවකදී මේ ආර්ය ශ්‍රාවකයන් තණ්හාවක් දකිනවා නම් තණ්හා සමුදයක් දකිනවා නම් එලෙසින්ම තණ්හා නිරෝධය සහ තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකිනවා නම් එවැනි කෙනෙක් මාර්ග ප්‍රසාසාත් කළා ධර්මයේ පිළිබඳ නොසලන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා සම්මා දිට්ඨිය ඍද්ධි කරගත්තු කෙනෙක් වෙනවා. ප්‍රථම අපනාව සෝතන්හා මොකක්ද ඇවැත්නි තන්හාාව කියන්නේ. චෙයි මේ අවශෝ තන්හා කායා මේ තන්හාය කොටස් හයක් තියෙන ඇවැත්නි රූප තන්හා, ශබ්ද තන්නා, ගන්ධ තන්නා, රස තන්නා, පොට්ටබ්බ තන්නා, ධම්ම තන්නා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒවා පිළිබඳ තියෙන තන්හාවේ ඒ කොටස් හය තමයි තන්හාව කියන මේදී උන්වහන්සේ දැක්වේ. ප්‍රථම සංහා සමුදය, සංහා සමුදය මොකද්ද? වේදනා සමුදය, සංහා සමුදය වේදනාව තමයි සංහා ඇති වෙන්නේ හේතුව. ප්‍රථම සංහා නිරෝධෝ මොකද්ද? සංහා නිරෝධය කියන්නේ වේදනා නිරෝධා සංහා නිරෝධෝ වේදනාව නිරුද්ධ වීමනොයි සංහාව නිරුද්ධ වෙන්නේ. ප්‍රථමාච වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා වේදනාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදා මොකද්ද? අය මේ වාර්ය වට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ වේදනාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේති දන්. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතිය සහ සම්මා සමාධි කියන අංගාට. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරන යතෝ කෝ ආශ්‍රවයසා කෝ එමන් තණ්හං චේතජානාති එමන් තණ්හා සමුදයං චේතජානාති එමන් තණ්හා නිරෝධං චේතජානාති එමන් තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදං චේතජානාති. මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකේ තණ්හාව තණ්හා සමුදයත් තණ්හා නිරෝධයත් තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් සම්විතක දැනගන්නවා නම් සෝ සම්බසෝ රාගාංශයන් පහය ප්‍රතිගාංශයන් පටිවිනෝදෙත්වා මේ රාගාංශයත් ප්‍රතිගාංශය සම්පූර්ණයෙන්ම නැති කරලා අස්මේති දිට්ඨිමානාංශ සමූහනිත්වා අස්මිමානේ සම්පූර්ණයෙන්ම නැති කරලා අවිද්‍යම් පහය විද්‍යම් උපාදිත්වා අවිද්‍යාව නැති කරමින් විද්‍යාව උපදවාගෙන දිට්ඨය ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. මේ ජීවිතයේදීම දුක කළකවර කරනවා මෙතකින්ම කෙනෙකුගේ හිත තුළ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා කියලා ඒ විදිහට බුදුහාම මේ ශරීර ග්‍රාමින් වාසයකට පිළිතුරු වදාළා. ඊට ප්‍රථම දේශනාවේදී මෙයට තණ්හාව කියන එක විස්තර කළා. ඒක නිසා අද ඒ ගැන කතා කරන්නට දෙයක් නැහැ. ඒකට තණ්හා සමුදය වශයෙන් දක්වන්නේ කොහොමද? වේදනා සමුදය, තණ්හා සමුදය, වේදනාව තමයි තණ්හා වැඩිීමේ හේතුව. වේදනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්හාර වෙනත් තැන් සෝත්‍රවල දක්වලා තිනවා වේදීටි කෝ භික්ඛවේ තස්මා වේදනා කිවච්ඡති කිංච වේදේති සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම සුඛම්පි වේදේති කියන පාඨය. විදින නිසයි මම වේදනාව කියලා ප්‍රකාශ කරන්නේ මොනවද මේ විදින්නේ? සැප හෝ දුක් හෝ මඳහත් හෝ කවර හරි විඳීමක්. ඒ විඳීමකදී ඇතිවීමෙන් පැවතුමින් නැතිවීමෙන් යන ක්‍රියාදාමයට තමයි මම විඳිනවා මගේ වේදනාව කියලා වෙන කෙනෙක් හිතන්නේ. එතකොට මේ වේදනාව වේදාකාරයෙන් ප්‍රභේදගත කරලා බුදුරජාණන් වහන්සේ සමහර සූත්‍රවල දක්වලා තියෙනවා. බහුවේදිනී සූත්‍රය, කුන්න සූත්‍රය වැනි සූත්‍රවල. එහිදී වේදනාව ආකාර දෙකකින් දක්වන්නට පුළුවන්. කායික වේදනා සහ චේතසික වේදනා කියලා. කයට දැනෙන වේදනාව තියෙනවා, ඒ වගේම හිතට දැනෙන වේදනාව තියෙනවා. සැපෝ දුක්ඛෝ මඳාසෝ කවර වේදනාවක් හරි. ඒ වගේම මේ වේදනාව තුන් ආකාරයකින් විස්තර කරන්න පුළුවන්. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා සැප වේදනාව, දුක් වේදනාව, මඳහත් වේදනාව. උපේක්ඛා වේදනාවටම තමයි අදුක්ඛම සුඛ වේදනාව කියලා කියන්නේ. වේදනාව තව පස්සාකාරයෙන් නිකුත් දක්වලා තියෙනවා. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා කියලා. සුඛ වේදනාව කියලා කියන්නේ කායට දැනෙන සුඛයට. සෝමනස්ස වේදනාව කියන්නේ මනසට දැනෙන සුඛයට. සුඛ වේදනාවට ඊළඟට දුක්ඛ වේදනාව කියන්නේ කායට දැනෙන දුක්ඛ වේදනාවන්ට. දෝමනස්ස වේදනාව කියලා මෙහිදී හඳුන්වන්නේ මනසට දැනෙන දුක් වේදනාවලට. උපේක්ෂා වේදනාව කියන්නේ මඳහත් වේදනාව. මේ ආකාරයෙන් වේදනාව කොටස් පහකින් විස්තර කරන්නට පුළුවන්. වේදනාව කොටස් හයකින් විස්තර කරලා දක්වන්නට පුළුවන් බව බුදුහාමුදුරුවෝ දක්වනවා. චක්ක සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගහන සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා සහ මනෝ සංපස්සජා වේදනා වශයෙන්. මේ සංපස්ස කියන වචනේ මේට කනට හොරු වචනයක්. එහෙම ගැන කතා කරනවා නම් චක්කුංච පටිච්ච රූපේච උපජේ චක්කු විඤ්ඤාණ නන්තින්න සංගති චක්කු සම්පස්සෝ පස්සපච්චය වේදනා. එහේ රූපේයි කියන කොටස් දෙක නිසා චක්කු විඤ්ඤාණය තියෙනවා. එතකොට එහේ රූපය චක්කු විඤ්ඤාණ කියන කොටස් තුනට චක්කු සම්පස්සේ කියනවා. මේ චක්කු සම්පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. ඊළඟට සෝතංච පටිච්ච සද්දේච උපජේ සෝත විඤ්ඤාණං තින්න සංගති සෝත සම්පස්සෝ පස්සපච්චය වේදනා. කනයි ශබ්දයයි නිසා සෝත විඤ්ඤාණය ඇතිනවා. ඒ කන ශබ්දේ සෝත විඤ්ඤාණය කියන කොටස් තුනේ එකතොඩයි සෝත සම්පස්සේ කියන්නේ මේ සෝත සම්පස්සේ නිසා වේදනාව ජනිත වෙනවා. මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්ට සම්වාසේ ඒ කරුණ විස්තර කොට වදාරලා තිබෙනවා. මේ ඇයිද ඒ කරුණ දෙක කීවාට පස්සේ අනිත් ඉන්ද්‍රියන් ගැන තේරුම් ගන්න පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. ඒකට ඇහැට රූපයක් දැක්කාට පසුව ඇතිවන සෝත චක්කු සම්පස්සේ නිසා ඇතිවන වේදනාවට තමයි චක්කු සම්පස්සජා වේදනාව කියන්නේ. චක්කු සම්පස්සේ තුලින් නැත්නම් චක්කු සම්පස්සේ නිසා ඇතිවන වේදනාව කියන අර්ථයයි චක්කු සම්පස්සජා වේදනාව කියන වචනේ තේරුම. කනට ශබ්දය ඇතිලා ඇතිවන සෝත සම්පස්සේ තුලින් සෝත සම්පස්සේ නිසා පහළ වෙන වේදනාවයි සෝත සම්පස්සජා වේදනාව කියන්නේ. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනීම නිසා ගහන සංපස්සය ඇති වෙනා, ඒ තුළින් ගහන සංපස්සජා වේදනාව ඇති වෙන ආකාරයත්, දිවට රසක් ගෑවුනාට පස්සේ දිවහා සංපස්සය ඇති වෙනා, ඒ තුළින් දිවහා සංපස්සජා වේදනාව ඇති වෙන අයුරුත්, මන කයට ස්පර්ශයක් හමු වීම නිසා කාය සංපස්සය දැනිත වීම තුළින් ඇති වෙන කාය සංපස්සජා වේදනාව ඇති වෙන හැටි, ඒ වගේම මනසට යම් යම් ධම්මාරම්මන හමුනාට පස්සේ මනෝ සංපස්සේ පහළ වීමෙන් ජනිත වෙන මනෝ සංපස්සජා වේදනාව උපදින ආකාරයක් කියන කරුණු මෙයට දැන් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. එතකොට ඒ විදිහට වේදනාව හය ආකාරකින් උන්වහන්සේ පෙන්වන කළා. මේ වේදනා හයම 18 ආකාරයකින් උන්වහන්සේ දක්වනවා. ඇහැට රූපයක් පෙන්වනාට පසුව චක්කු සංපස්සජා වේදනාව ඇති වෙන්නට පුළුවන් ශප වේදනාවක් වශයෙන් හෝ දුක්ඛ වේදනාවක් වශයෙන් හෝ එහෙමත් නැත්නම් මඳහත් වේදනාවක් වශයෙන්. එතකොට එතන චක්කු සංපස්සජා වේදනාව ආකාර තුනක් ඒ මේ චක්කු සංපස්සජා වේදනාව ආකාර තුනක් තියෙනවා. සැප දුක් මඳහත් කියන. අනිත් ඒවැත්තේමයි සෝත සංපස්සජා වේදනාව විතාකාර තුනක් තිබෙනවා. මේ විදිහට ඉන්ද්‍රිය හයෙන් වැඩි වුණාම අර ආකාර වේදනාව 18 ආකාරයක් වෙනවා. මේ 18 ආකාර වේදනාවම බුදුරජාණන් වහන්සේ දක්වනවා 36 ආකාරයකින් මේක විස්තර කරනවා කියලා. මේ 18 ආකාර වේදනාව සාංශ වේදනා සහ නිරාංශ වේදනා කියලා කොටස් දෙකක් තියෙනවා. මේ දෙකෙන් වැඩි කරපුවම 36 ආකාරයක් වෙනවා. සාමිෂ වේදනා කියන එකෙන් අදහස් කරන්නේ ලෝකාමිෂ පටිසංවිතේ යම් වේදනාවක් තියෙනවා නම් අන්න ඒකට ලෞකික සැප සම්පත් ලෞකික දේවල් ආදී සම්බන්ධයෙන් පහළ වෙන ඒ සැප හෝ දුක් හෝ මඳහත් වේදනාවලටම සාමිෂ වේදනා කියලා කියන්නේ. මේ සාමිෂ වේදනාවටම බුදුරජාණන් වහන්සේ දක්වනවා ගේහසිත වේදනාව කියන වචනය. ඒ දෙකම එක මාත්‍යයක් දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට ඒ කාමීෂ වේදනාව තමතරව නිර්ාමීෂ වේදනාවක් දිනා නිර්ාමීෂ වේදනාව කියන එකෙන් අදහස් කරන්නේ ලෝකාමීෂ දේවල් වලින් තොරව පහළ වෙන වේදනාවල් වලට. දැන් අපි හිතමු කෙනෙක් ධ්‍යානයකට සමවැදිලා ඒකේ තියෙන සුඛ ආස්වාදේ සුඛ වේදනාව අත්දකින්න. එතන කාමීෂ වේදනාවක් නෙවෙයි කියන්නේ නිර්ාමීෂ වේදනාවක්. නැත්තම් පලසම අතරට සමවැදිලා ඒ පලසම අසුව අත්දකින්න. ඒ වෙලාවේ තියෙන්නේ නිර්ාමීෂ සුඛ වේදනාවක්. ඒ වගේම තමයි ඔය නිර්ාමීෂ දුක්ඛ වේදනාවක් පහළවන්නට පුළුවන් භාවනා කරන විට. සමහරට මෙතෙක් කල භාවනා කළා ප්‍රතිඵලයක් ගත්තේ නෑ නේද කියලා එහෙම දුක් වේදනාවක් මානසික වශයෙන් ඇති වෙන්නට පුළුවන් දෝමනස්සයක්. ඒවා නිර්ාමීෂ දුක්ඛ වේදනා. මේ විදිහට සාමීෂ වේදනා සහ නිර්ාමීෂ වේදනා වශයෙන් නැත්තම් ගේහසිත හා නෙක්ඛම්මසිත වේදනා වශයෙන් අර කලින් කියපු 18 දෙකකින් ඒ කොටස් දෙකෙන් වැඩි වුණාම 36 ආකාරයක් වань. නෙක්ඛම්මසිත වේදනා කියන්නේ නිර්ාමීෂ වේදනාවට කියන වෙනත් වචනයක්. මේ 36 ආකාර වේදනාවම අතීත අරමුණු ඒ අතීත අරමුණු අරගෙන ඇති වෙන්නත් පුළුවන්. ඒවා අතීත අරමුණු එල්බගෙන ඒ ආකාරයෙන් වේදනාව ජනිත වෙන්නත් පුළුවන්. අනාගතයේ දකින්නට හෝ අසන්නට ආදී වශයෙන් අපිට හමුවන්නට යන අරමුණු ගැන සිතලා වේදනාවක් ඇති කරගන්නත් පුළුවන්. දැන් පවත්න වර්තමානික වශයෙන් පවත්න වූ අරමුණු තුළින් වේදනාවක් ඇති වෙනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියන කාල තුනට අනුව බැලුවාම අර වේදනා 36 වේදනා 108ක් වෙනවා. මේ විදිහට වේදනාව විවිධාකාරයෙන් ප්‍රභේදකට කරලා දක්වලා තියෙන මේ වේදනාවේ යම්ගේ ප්‍රභේදයන් දැකීම සම්මා දිට්ඨියක් නිවැරදි දැක්මක්. එතකොට මේ වේදනා පත්‍ය සංහා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මෙම සූත්‍රයේදී වේදනා සමුදය සංහා සමුදය කියලා දක්වලා තිබෙනවා. වේදනාව නිසායි සංහාව ඇති වෙන්නේ. මේ කරුණ මේ ඇයට ඒතරම් අපහසු නැහැ තේරුම් ගන්නට. විශේෂයෙන්ම සුඛ වේදනාව නිසා සංහාවක් ඇති වෙන ආකාරය පහසෙම තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් එහෙට රූපයක් දැක්කා කියලා අපි හිතමු. මේ රූපය දැක්කාට පස්සේ ඒ රූපයේ ප්‍රිය එකක් නම් මනාපය එකක් නම් තම ඇලුම් කරන එකක් නම් මේක හොඳයි කියලා හොඳ රූපයක් කියලා සංඥාවක් ඇති වෙනවා. ඒක නිසාම ඒක ඒ රූපය තුනේ දැකීම නිසා තමන්ට ආස්වාදයක් දෙන දිනවා සුඛ ආස්වාදයක්. මේ සුඛ වේදනාව ඇති වුණාට පස්සේ ඒ සුඛ වේදනාව ගෙන තුන්නේ ඇහැට දැකපු ඒ රූපය තුලින් නිසා ඒ රූපයට ආශා වකදීන මෙන්න මේ විදිහට තමයි රූප තණ්හා කියලා අර කලින් තණ්හාවේ කොටස් 6ක් අපි ප්‍රකාශ කළේ ඒ තණ්හාව ඇතිවයි. රූප තණ්හාව, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන කොටස් 6න් රූප තණ්හාව ඇතිවන්නේ මොන ඒ ආකාරයට. එහෙනම් රූපයක් දැක්කා, රූපේ දැක්කාට පස්සේ සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සුඛ වේදනාව ඇහැට දැකපු රූපේ නිසා ජනිත වූ බැවින් ඒ රූපේට ආශා කරනවා. ඒක නිසා රූප තණ්හාව ජනිත වෙනවා. කනට ශබ්දයක් ඇසුනාට පස්සේ ඒ ශබ්දය තුළින් යම තමන්ට මිහිරි ආස්වාදයක් ලැබෙනවා නම් සුඛ වේදනාවක් ජනිත වෙනවා නම් ඒ ජන සුඛ වේදනාව ඇති කර දුන්නේ ඒ ශබ්දය තුළින් නිසා ඒ ශබ්දයට ආශා කරනවා. ඒ ආකාරයෙන් තමයි ශබ්ද තණ්හා කියන එක ඇතිවන්නේ. මේ විදිහටයි ගන්ධ සුවඳට දීවට දැනෙන රස කායයට දැනෙන ස්පර්ශ මනසට දැනෙන විවිධ අරමුණු කියන ශේෂ අරමුණු පිළිබඳව ඇතිවෙන තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා ආදී. එතකොට සුඛ ආස්වාදයක් ගැනීම තුළින් ඒ අරමුණු කෙරෙහි තණ්හාවක් තමාගේ චිත්ත තුළ ජනිත වෙනවා. මේදී පැහැදිලිව මේ තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. ඒක තමයි තමන් මේ ආශා කරන්නේ නැත්තම් තමන්ගේ චිත්ත තුළ තණ්හාව ජනිතවන්නේ මේ බාහ්‍ය අරමුණු කෙරෙහි නෙවෙයි තමාගේ චිත්ත තුළ පහළ වෙන සුඛ වේදනාව කෙරෙහි කියන කරුණ. දැන් ඇහැට රූපයක් දැකලා සුඛ වේදනාව ජනිතවන්නේ නැත්නම් ඒ ඇහැට පෙනෙන රූපයේ කෙරෙහි කිසිම ආශාවක් අපට ඇතිවන්නේ නැහැ. අපි හිතමු එතරම් ප්‍රියමනාප භාවයක් නැති නිකන් කැත වගේ රූපයක් අපිට ඇහැට දැක්සනේ වෙනවා කියලා. අපිට ඕක නැවත නැවත බලන්න හිතෙන්නේ නැහැ. කිසිම එක බලන්නට රුචිකත්වයක් ප්‍රියමනාප භාවයක් ඇති වෙන්නේ නැහැ. කිසිම ආකාරයෙන් ඒ රූපයේ කෙරෙහි ආශාවක් ඒක නිසා කෙනෙකුට ජනිතවන්නේ නැහැ. එහෙම නෙවෙයි. අනිත් ඒ කියන්නේ පැත්ත. ඇහැට ප්‍රිය රූපයක් නම් දකින්නේ ඒ ප්‍රිය රූපේ තුන් සම්බන්ධ සුඛාස්වාදයක් ලැබෙනවා. ඒ රූපේ නැවත නැවත බලන්නට ආශාවක් ඇති වෙනවා. නැත්නම් ඒ රූපේ ලබා ගන්නට ඕන කියලා ආශාවක් ඇති වෙනවා. ඒ නැත්නම් ඒ රූපේ දැකදකා ඉන්නට ඕන කියලා ආශාවක් ඇති වෙනවා. විවිධ ආකාරයෙන් ආශාව ඒ විදිහට ඇතිවන්නට පුළුවන්. මේ විදිහටමයි ශබ්ද පිළිබඳ, ගන්ධ සුවඳ, රස ආදී අනිත් වෙන අරමුණු පිළිබඳව. ඉතින් මේ රූප ආදී ඒ අරමුණු පිළිබඳ 15 තණ්හව යම් හේකින් නිරුද්ධ වෙලා ගියා නම් එතකොට ඒ ආශාව පිටින්න්නේ ඒ ආශාවට තිබෙන්නට හැකියාවක් නැහැ. අපි හිතමු කෙනෙක් දැකලා මේ සුඛාස්වාදයක් විඳීම තුළින් තමන් ඒ රූපයට ආශා කර කර හිටියයි කියේ. මේ මීටලා දින කාලයක් යනකොට මේ රූපය තමන්ට ආශාදයක් ගෙන නොදෙන ධර්මයක් බවට පත් වුණා. කවර හේතුවක් හරි නිසා ඒ මොනොත් එහෙම ඒ රූපයට කලින් වගේ තමන් ආශා කරන්නේ. ඒක නිසා තමයි ඔය විවාහයේද ගත කරන අයම ඒවා නැටි කර ගන්නට කටයුතු කරන්නේ. ওই විදිහට වෙනත් වෙනත් පැතිව කඩවලට දුවන්නේ. ඒ ආකාරයෙන් අර කලින් තිබුණු රූපයේ තුලින් ඇති වෙන සුඛාස්වාදයේ තමන්ට දැනෙතු නැති නිසා ඒ රූපයට ආශා කරන්නේ. කලින් ආශාදේ ගෙන දීපු නිසා ආශා කළා. පසුව කවර හේතුවක් නිසා හෝ ඒ ආශාදේ ගෙන දෙන්නේ නැහැ. ඒක නිසා ඒකට ආශා කරන්නේ මේ විදිහටම තමයි ශබ්ද ගැන. දැන් ඔය මගෙන් භාවනා දියුණු කරගත්තු අය බොහෝ විට කියලා තියෙනවා ඉස්සර සින්දු අහලා මේ සින්දු අහලා ඉතාම ආශාරෙන් අපි ඒවා ආශාද කර කරයි කියලා. දැන් ඒවා අහනකොට කිසිම ගාණක්වත් නෑ ස්වාමීන් වහන්සේ කියන ඒ අදහස මට කියලා තියෙනවා. يعني ඉස්සර ඒ සින්දු අහනකොට ඒ අයට බාහ ආශාදයක් ලැබුණා. ඒකින් ලොකු සන්නාවක් ඇති වුණා. දැන් ඒවා අහනකොට කිසිම ගාණක්වත් නෑ කියලා ඒ අයම ප්‍රකාශ කළේ. එතකොට ඒ විදිහට ආශාව නිසා සන්නාව අඥාන්ත වෙනවා. ඒක පහසෙන් තේරුම් ගන්නට පුළුවන් කරුණ. දුක් වේදනාව නිසා සංහාවක් ඇතිවෙනවා, ආශාව නිසා තණ්හාවක් ඇතිවෙනවා කියලා මම කිව්වේ ඒක වැරදි. මේ දුක් සුඛ වේදනාව නිසා තණ්හාවක් ඇතිවෙනවා. එතකොට දුක් වේදනාව නිසා තණ්හාවක් ඇතිවෙනවා. දුක් වේදනාව කියන්නේ සාමාන්‍යයෙන් ඇතිවන්නේ ගැටීමක්. ඒ ගැටීම හෝ දුක් වේදනාව අපේ කරන ස්වરૂපයක් සමාජයේ සිත තුළ ජනිතවන්නේ සුඛ වේදනාවක් මිදීමට තියෙන කැමැත්ත නිසා. තමන් කැමති සුඛ වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් මිදීමට දුක් වේදනාව මිදින්නට ඒක නිසා කැමති නැහැ. එම නිසා දුක් වේදනාවක් ආවට පස්සේ ඒකට ගැටෙන. එතන ඇත්තම වශයෙන්ම තියෙන්නේ සුඛ වේදනාවට තියෙන හැදීම. දැන් කාමරාග පටිගාමසයන් එහෙම නිරුද්ධ කරලා අනාගාමී මාර්ගය ලබන්න යන කෙනෙක් සිටිනවනම් අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු කරුණක් තමයි මේ වේදනාවේම දෙපැත්තක් තමයි මේ ඇලීම ගැටීම කියන එක. සුඛ වේදනාවට ඇලෙනවා, දුක්ඛ වේදනාවට ගැටෙනවා කියලා. මේ ඊට කලින් මම මේ අද ප්‍රකාශ කළ එකම කාශික දෙපැත්ත වගේ. එතකොට ඒ දුක්ඛ වේදනාවට ගැටෙන්නේ සුඛ වේදනාවට තියෙන ඇලීම නිසා. ඊට අමතරව දුක්ඛ වේදනාව සැපක් වශයෙන් සිතලත් ඇලෙන අවස්ථා තියෙනවා. දැන් මේ කෙනෙක් බීමත් වුණත් එහෙම එයාට දුක් වේදනා ලැබෙන්නේ. නමුත් ඒ දුක් වේදනාවට ඒ පුද්ගලයා ඇබ්බැහි වෙනවා. ඒ දුක් වේදනාව නැවත නැවත ලබා ගන්නට ඕනේ කියලා පෙළඹෙනවා. ඒකට ආශා කරනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඔය මනෝවිද්‍යාත්මක පොත්වල දැක්වෙනවා. කාම ආශාද විඳින පුද්ගලයෝ බොහෝ අවස්ථාවලදී දුක් වේදනාවලට ආශා කරනවා කියලා. මේ විදිහට දුක් වේදනාවටත් ආශා කිරීමක් දැනිට වෙන්නට පුළුවන්. උපේක්ෂා වේදනාවට ආශාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් නැති වෙච්ච ගමන් නැති වෙන්නේ බොහෝ විට උපේක්ෂා වේදනාවක් මඳහත් වේදනාවක්. අර දුක් වේදනාවට වඩා මඳහත් වේදනාවක් ඇති කියන අදහස කෙනෙකුගේ සිත තුළ තියෙනවා. වේදනාව දුක් වේදනාව නැතුණාම උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒක නිදීමට කැමැත්තක් ප්‍රතිකත්වයක් ආශාවක් කෙනෙකුගේ සිත තුළ ජනිත වන්නට පුළුවන්. ඉවෙන්නට පුළුවන්. අනිත් එක උපේක්ෂා වේදනාව සුඛ දුක් වේදනාව නැතුව තියෙන විට තමගේ ශිත තුළ ජනිත වෙනවා නම් ඒ වේදනාව අයත ආශා නොකලත් අර දුක් වේදනාව ඇති වුණාට පස්සේ සුඛ දුක් දෙකම නැති වේදනාව වුණත් කමන්නේ කියන හැඟීම නිසා උපේක්ෂා වේදනාවට ඇලුම් කිරීමක් වෙන ප්‍රේෂිත තුළ ඇතිවන්නේ ඊටත් අමතරව සමහර විට ඔය ධ්‍යාන තියෙන උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතර වෙනි ධ්‍යානයේ හෝ ඊට පසුව පහළ වෙන අරූපාවචර ධ්‍යාන රූපාවචර හතරේ ධ්‍යානයක්, අරූපාවචර සෑම ධ්‍යානයක්ම උපේක්ෂාව සහිත ධ්‍යාන. එතකොට ඊමේ තියෙන උපේක්ෂා වේදනාවට බොහෝ දෙනෙක් ඇලෙනවා. ඒකට කියන්නේ නිකම් කියලා. ඉතින් මේ වේදනාවට ඇලිලා බැඳිලා තණ්හාවෙන් හිතුව කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. මේ විදිහට වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියන කරුණ එතරම් අමාරු නෑ මේ විදිහට තේරුම් ගන්නට. එදිනෙදා ජීවිතයේ අනන්තවත් මේ අද්දකින් ලැබලා ඇති මේ වේදනාව තුළින් කොහොමද තණ්හාව ජනිතවන්නේ කියන එක පිළිබඳව. ඒක නිසා ඒ ගැන වැඩි කතා කරන්නට අවශ්‍ය වන්නේ නෑ. ඊළඟට වේදනා නිරෝධා සංහා නිරෝධෝ. සංහාව නිරුද්ධ කරන්නට නම් වේදනාව නිරුද්ධ කරන්නට ඕන. නැත්නම් මෙතන කියන්නේ වේදනාව නිරුද්ධ වීම නිසා සංහාව නිරුද්ධ වෙනවා කියන කතාව. එතකොට දැන් අපි හිතමු ඇහැට ප්‍රිය රූපයක් දැක දැක මේ සිටින්නේ. ඒ ප්‍රිය රූපේ දැක දැක ආශිනව සුඛ ආස්වාදයක් විඳින්න ලැබුණා. ඒක නිසා රූපේට ආශා කළා. ඒ ඇහැට පෙන රූපේට ආශා කළා. දැන් මේ වේදනාව තමාගේ සිත තුළින් නිරුද්ධ වුණා නම් ඒ ඇහැට පෙනී තිබුණු රූපේ කෙරෙහි පැවති තණ්හාව එවෙලෙම නැති වී යනවා. ඔබල තණ්හාව ඇති වුණේ යම්කිසි හේතු සමුදායක් නිසා. එකක් තමයි මේ වේදනාව. වේදනාවට ආශා කිරීම. එතකොට ඇතිවෙච්ච වේදනාව නැති වී ගියාට පසුව හේතු නිරුද්ධ වී ගිය නිසා අර තණ්හාව ඉබේම නිරුද්ධ වී යනවා. මේක නිරායාසයෙන්ම සිදුවන දෙයක්. ජීවිතේ පුරාම මේක ඒ විදිහටම සිදු වුණා. මතුවටත් සිදු වෙනවා. කනට ශබ්දයක් අහා ඉන්නකොට සුඛාස්වාදයක් දෙන දුන්නා නම් ඒකට ශබ්දේට ආශාවක් ඇති වෙනවා. ඒ සුඛාස්වාදේ තමන්ගේ සිත තුළින් නැති යනකොට ඒ අශාසාවිතක ශබ්දේ පිළිබඳ තිබුණ තණ්හාව ඒ වෙලාවට හරි නැති යනවා. මේකෙන් අදහස් කරන්නේ තණ්හාව සම්පූර්ණයෙන් ශේකලාය කියලා. වේදනාව නිරුද්ධ වීම නිසා ඒ වේදනාව ගෙන දුන් අරමුණු එදෙහි පැවති තණ්හාව නිරුද්ධ වී යනවා. අමුතෙන් මේකට කරන්න දෙයක් නැහැ. ස්වභාවික වශයෙන්ම තියෙනවා හේතු නිරෝධා ඵල නිරෝධෝ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයට සිදුපත් වෙනවා. තවත් අවස්ථාවක් තියෙනවා සද නින්දකටපත් වන කිසිම වේදනාවක් අපිට දැනෙන්නේ නැහැ. සීන තියෙන්නේ නැති නින්දක් නම් කොහෙවත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම සීහි නැති කරලා හිටියොත් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. මෙතන වේදනා නිරෝධයක් තිබෙනවා. ඒ අවස්ථාවේදී කිසිම තණ්හාවක් එවැනි කෙනෙකුගේ සිත තුළ ජනිතවන්නේ නැහැ. මේකත් මේ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියන කතාවට අදාළ එකක් නෙවෙයි. තව එකක් තියෙනවා අසඤ්ඤතලයේ කියලා. ඒ කියන්නේ කය විතරයි තියෙන සිත නැති බක්ම ලෝකයක්. හතරවෙනි ධ්‍යානයෙන් එතන උපදින්නේ. ඒ ආශකල්ප 500ක් තියෙනවා කියලා පොත්පත්වල දක්වා තිබෙනවා. මේ කල්ප 500 පුරාම රූපස්කන්ධයේ පැවැත්ම පමණයි පවතින්නේ. ඒ බක්ම කායික රූපස්කන්ධයේ පැවැත්ම පමණයි පවතින්නේ. නාමස්කන්ධේ නෑ. වේදනා මොකක්වත් නෑ. එතනත් මේ කල්ප 500ක් පුරාම වේදනාව නිරුද්ධ වෙනවා. නමුත් සංහාව සම්පූර්ණයෙන් ශේකලා නෙවෙයි. නැවත උපදිනවා. එම නිසා ඒකත් මෙතන ගණන් ගන්නේ. සමේකක් තියෙනවා රහත් වූ කෙනෙක් පින්නම් පාන. මේ පින්නම් පානකොට නාම රූප ධර්ම ඔක්කොම නිවි යනවා. එතන තමයි වේදනාව සදහකම නිරුද්ධ වෙන ස්ථාන. ධබ්බමල්ල කියලා මහරහතන් වහන්සේ කෙනෙක් පින්නම් පාපු ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උදාන වාක්‍යයක් තියෙනවා. ධබ්බමල්ල මහරහතන් වහන්සේ පින්නම් පාන බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍ය ඉල්ලගෙන අහසට පැන නැගලා තීජෝ කෂණයෙන් ගින්දර මවාගෙන තමන්ගේ ශරීරය අපවත් වුණාට පස්සේ වින්නෝම් පෑවාට පස්සේ අහසේදීම අලු දිලක්වත් ඉතුරු නොවන ආකාරයෙන් නැටි වේවා කියලා අදිෂ්ඨාන කරලා ඒ විදිහට තමයි පින්නෝම් පෑවේ ධබ්බමල්ල රහතන් වහන්සේ. මේක දැකලා උදාන වාක්‍යයක් වශයෙන් බුදුහාමුදුර ප්‍රකාශ කළා අභිධිකායෝ නිරෝධි සංඥා වේදනා සීති භවිත සබ්බා උපසමෙස සංඛාරා විඥානං අත්මාගමා කියන ඒ ගාථාව. කය නැති වී ගියා, බිඳී ගියා, අභිදේකායෝ නිරෝධි සංඥා සංඥාවල් ඔක්කොම නිරුද්ධ වී ගියා. වේදනා ශීති භවෙන්ත සබ්බා සියලුම වේදනාවන් නිවි නැත්තෙම නැති වී ගියා. උපසමේස සංස්කාරා සංස්කාර ධම්මෙන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී ගියා. විඥානං අත්මාගම විඥානයත් නැත්තෙම නැති වී ගියා. එතකොට රහත් වූ කෙනෙක් පින්නම් පානකොට වේදනාව පමණක් නෙවෙයි විශේෂෝම නාම ධර්ම සියලු සම්ප්‍රෝපස්කන්ධය කියන සියල්ලම නිරුද්ධ වී යනවා. එතන තමයි සදාකාලික වේදනා නිරෝධයක් කියලා කියනවා නම් කියන්න තියෙන එකම තැන. මේකත් මෙහිදී අදහස් කරන වේදනා නිරෝධහ තණ්හා නිරෝධෝ කියන එකෙන් අදහස් කරන දේ නෙවෙයි. එතකොට මේ ඇයට සමහර විට කලින් මම කියලා තියෙනවා මතක ඇති රහත් වූ කෙනෙකුට තණ්හාවක් නැහැ නමුත් වේදනාවක් තියෙනවා කියන කරුණ. දැන් මේ පිළිත් කියන අය නම් ඔය පිළිත් පොතේ තියෙනවා බොද්ධංග ධර්මයන් විස්තර කරන සූත්‍ර තුනක්. තේනකෝ පනසමේන ආයස්මා මහා කස්සපෝ පිප්පදී ගුහයන් විහෙරති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා දක්වනවා. එක් අවස්ථාවකදී මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ පිප්පදී ගුහයෙන් වාසය කරනවා. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ ආබාධයයි බොහෝ රෝග වෙලා දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා. මේක කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වුණාට පසුව සජ්ජායනා කරන විට පළමු ධම්ම සජ්ජායනාවේදී. ඊළඟට මුගලන් මහමුදුරන් ගැන කියනවා තේනකෝ පනසමේ නාස්මා මහ මොග්ගල්ලානෝ ගිජ්ජ කෝටි පබ්බති විහෙරති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා. බුදුරජාණන් වහන්සේ ආබාධයට පත් වෙච්ච එකක් කියනවා තේනකෝ පනසමේ නබගවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා. බුදුරජාණන් වහන්සේ නසනේ පෙළා බොහෝ දුකකට බාලදිලානෝ කියන්නේ බොහෝ ගිනම් භාවයට පත් වෙලා දුක්ඛිතෝ දුක්ඛිත භාවයට පත් වෙලා සිටියා කියන්නේ. රහත්ෝ කෙනෙකුට වේදනා දැනෙනවා. නමුත් මානසික වේදනා කිසිවක් දැනෙන්නේ නැහැ. කායික වේදනා පමණයි දැනෙන්නේ. ඒ මානසික වේදනා දැනෙන්නේ නැති වුණාට කායික වේදනා දැනුණාට ඒ කිසිම අවස්ථාවකදී ඒවා උපාදාන කිරීමක් රහත්ෝ කෙනෙකුගේ සිත තුළ සිදුවන්නේ. එක් අවස්ථාවකදී ඔය ඉතිඋත්තක පාළි කියන පොතේ දැක්වෙනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතු අනිපාදිශේෂ නිර්වාණ ධාතු කියන දෙක විස්තර කරන බුදුආයන්නන් වහන්සේ විසින් මෙන්න මේ විදිහට දැක්වෙන පාඩයක්. බුදුමහමඳුර ඒ පාඩේ විස්තර කරලා දක්වලා තියෙනවා. ඉද තික්කවේ දෙකෝ අරහන් නොතේ කියන අසෝ උසිතෝ කතකරණියෝ ඕහිත බාරෝ අනුපත්ත සදස්සෝ පරිචීන බව සංයෝජන සම්මුදඤ්ඤා විමුක්තෝ. තස්ස තික්ඛන්තේව පංචේන්ද්‍රයානි යේෂං නවිතහලත් අවිධහතත්හා මනාපමනාපම් පච්චනුභවතේ සුඛ දෙක්ඛම් පච්ඡංවේදීති තස්සයෝ රාගක්ඛයෝ දුසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති වික්ඛේසෝ පාදිශේෂ අනිබ්බාන ධාතු. මේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව මොකද්ද කියන අහන මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේම අහලා ඒක දීපු පිළිතුරයි අපි මේ ප්‍රකාශ කළේ. මේ ශාසනයේ කෙනෙක් රහත් භාවයට පත් වෙනවා. ඒ රහතන් වහන්සේගේ ගුණයි ඒ ඉතුරු පදවලින් කියන්නේ කීනාසෝ ආශ්‍රයංශය කරලා කුසිතවා මේ ධර්ම ජයපාරී ජීවිතය නිම කරලා ගෙවලා නිම කරලා කටකරණීය කළ යුතු දේ කරලා ඉවරයි. මොහොෂිතවා කේනාසෝ විසිතවා ඊළඟට උන්වහන්සේ දක්වනවා සම්මදඤ්ඤා විමුක්තෝ මනවින් දැනගෙන විමුක්ත භාවයටපත් වෙලා පරිච්ඡේන භව සංයෝජනෝ මේ භව සංයෝජනය සම්පූර්ණයෙන් සිඳලා ඒ ආදී වශයෙන් දක්වනවා. ඕවිත භාරෝ මේ පංචස්කන්ධ භාර කෙලේශ භාර පැත්තකින් තියලා ආදී කරු. මේවා මේ සූත්‍රයේ මේ දේශනාවට අදාළ නොවන නිසා විස්තර කරන්නේ නැහැ. වෙන දවසක ඕවා මේ විස්තර මෙය තහඬට ලැබේ. එතකොට ඒගේ ඒ රහස උතනස්සාගේ තස්ස තිත්තං තේව පංචින්ද්‍රයන් ඉන්ද්‍රිය පහ තියෙනවා. ඇහත් තියෙනවා, කනත් තියෙනවා, නාසයත් තියෙනවා, දිවත් තියෙනවා, ශරීරයත් තියෙනවා. ඒව රහස්සෙලා නැහැ. ඒ ඒවා රූප ධර්ම. ඒව රූප පාටිය ඔලේ පවතින ඒව නැෂනෙන්නේ නැහැ. ඊශන් නවිගහගත් අරිදහතත්තා ඒව නැෂිලා නැති නිසා මනාපමනාපම් පච්චුනු භවති රහත්ලා හේකියට මනාපමනාප භාවයේ දැනෙනවා. සුඛ දුක්ඛම් පච්ඡං වේදීති සැප දුක් දෙකම දැනෙනවා. කායික වශයෙන් දිනනවා. සක්ෂයෝ රාගක්කෝ දෝෂක්කෝ මෝහක්කෝ ඒ වුණාට ඔහුගේ සිත තුළ රාගය දේශේ මෝහයේ සේවීමක් තියෙනවනම් මෙන්න මේකට තමයි මහණෙනි අයං උච්චති වික්ඛේසෝ පාදිශේෂා නිබ්බාන ධාතෝ සෝ පාදිශේෂ නිබ්බාන ධාතෝ කියලා කියන්නේ. මේකෙන් පැහැදිලිව පේන්නේ රහත්තුනම් මේ ශප දහ දුක් වේදනා දැනෙනවා නමුත් මානසික වශයෙන් ඒවා උපාදාන කරගෙන නැහැ කියන එක. රහත්ව කෙනෙකුට විමුක්ත සිතක් තියෙනවා. විමුක්ත සිත තමන්ගේ ඒ රහත්ව කෙනාගේ රූපස්කන්ධයත් ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන විමුක්ත සිතින් පරිභාරෝ සියලුම ස්කන්ධත් අතහැරී පවස්නාව සියුම් දැනීම මාත්‍ය පමණයි. ඒ දැනීමට කයට මොන සුඛ වේදනාවක් පවත් දුක් වේදනාවක් පවත් දැනෙන්නේ නැහැ. ඒ විමුක්ත සිතට එවැනි වේදනාවක් දැනෙන්නේ නැහැ. නමුත් මතු පිට සිටට මේ වේදනාව දෙනවා මේ වේදනාව දෙනවට කිසිම ආකාරයෙන් උපාදාන කිරීමක් කරන්නේ. එහෙමනම් වේදනා නිරෝධ සංඥා නිරෝධෝ කියන එක අපි තේරුම් ගත යුතු වන්නේ වේදනාව නිරුද්ධ වුණාම තණ්හාව නිරුද්ධ වෙනවා කියලා නෙවෙයි. ඒක තේරුම් ගත යුතු වන්නේ වේදනාව කෙරෙහි යම් කිසි සංදරාභයක් තියෙනවා නම් ඒක නිරුද්ධ කිරීම තුළින්. නැත්නම් වේදනාව කෙරෙහි යම් කිසි උපාදානයක් තියෙනවා නම් ඒක නිරුද්ධ කිරීම තුළින් තණ්හාව නිරුද්ධ වෙනවා කියන එකයි. වේදනාව තිබුණත් රහතන් වහන්සේට තණ්හාව නැහැ. ඒකයි ඒකේ අදහස. ඒක නිසා මේ වචනවල මතු පිට අර්ථයෙන් එල්බගෙන මේ ධර්මයේ නියම අර්ථය තේරුම් ගන්නට බෑ. මේකේ පමුණුවාගත යුතු අර්ථය තමයි අපි ඔය ප්‍රකාශ කරේ. එතකොට අපි වේදනාව පිළිබඳ තියෙන චන්දරාගයේ උපාදානය නිරුද්ධ කරන්නට නම් නිරුද්ධ කරන්නට ඕන. එතකොටයි අපිට තණ්හාව නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. එහෙම කරන්නට නම් සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගාංශය නැති කරන්නට ඕන. දුක්ඛ වේදනාව පිළිබඳ තියෙන පටිඝාංශය නැති කරන්නට ඕන. අදුක්ඛම සුඛේවත් ඒක්ෂා වේදනාව පිළිබඳව තියෙන අවිජ්ජාංශය නැති කරන්නට ඕන. ඒක නිසා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන චතුක්ක වෙනි සූත්‍රවල ඉද දෙක්කේ අශ්වතෝ පුදුජනෝ සුඛාය වේදනාය පුත්තෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය චිත්තදී තස්ස රාගාංශයෝ අනුසීති. මේ අශ්වතවත් පුදුජන කෙනෙකුට සුඛ වේදනාවක් දෙන දෙන කරුණක් ආවාට පසුව ඒ සුඛ වේදනාව අභිනන්දති ආශා අභිනන්දනය කරනවා. අභිවදති මේක මහා සුඛයක් සැපයක් කියලා වචන පවාපිට කරනවා. අජෝසාය චිත්තදී ඒ සුඛ වේදනාවෙම ගිලගෙන බැසගෙන උපාදාන කරගෙන කටයුතු කරනවා. තස්ස රාගාංශයෝ අනුසේති එවිට ඔහුගේ සිත තුළින් රාගාංශය ක්‍රියාත්මක වෙනවා. රාගාංශය ගලන්නට පටන් ගන්නවා. දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචිතේ කෙලමතේ පරිදේවතේ උරස්සාලින් කන්දතේ සම්මෝහන් ආපජ්ජතේ තස්ස පටිඝාංශයෝ අනුසේති. සාමාන්‍ය ලෝක සත්‍යයට දුක් වේදනාවක් ආවට පස්සේ ශෝක කරනවා පරිදේව කරනවා විලාප කියනවා පපුවේ අත් දෙක ගහගෙන වුණනම් මෙව පෙරලි පෙරලි හරි කෑ ගහන්නට පුළුවන් එහෙමත් කරනවා සම්මෝහන්නා පජ්ජති මුලාවකට පත් වෙනවා මම මේ දුක් වේදනාව විඳිනවා මගේ දුක් වේදනාවයි කියලා නැත්තම් වේදනාව ගෙන දුන්න පුද්ගලයෝ හෝ යම්කිසි දෙයක් කියනවා නම් ඒක පිළිබඳ ගැටෙනවා ඒක උපාදාන කරනවා සම්මෝහන්නා පජ්ජති මුලාවකට පත් වෙනවා එහෙත් ඒ කටයුතු කරන ඒ පුද්ගලයාගේ සිත තුළ පටිඝානසය වනසේති පටිඝානසය ධර්මයේ ගලන්නට පටන් ගන්නවා අදුක්කම සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ උපේක්ෂිත වේදනාවක් විඳින්නට අවස්ථාව පැමිණියාට පසුව තස්සා වේදනාය සමුදයං චත්තංගමං තස්සාදං ජාදීනවංච නිස්සලනංච යථාභූතං නප්පජානාතේ තස්ස අවිජ්ජාංශයෝ වනසේති. මේ උපේක්ෂා වේදනාව ඇති වුණාට පස්සේ මේ උපේක්ෂය වේදනාවේ සමුදය දන්නේ නැහැ අත්ංගමේ නැතිවීම දන්නේ නැහැ ඒ උපේක්ෂා වේදනාවේ ආස්වාදේවත් ආදීනවයක් මිශ්‍රණයක් කියන මේ කරුණු කිසිවක්වත් මේ පුද්ගලව දන්නේ නැහැ. එහෙම දන්නේ නැති පුද්ගලයාගේ සිත තුළ අවිජ්ජා අංශය ගලන්නට පටන් ගන්නවා. සෝවත වික්‍රේ සුඛාය වේදනාය රාගාංශයන් අප්පහාය. මේ සුඛ වේදනාව පිළිබඳව තියෙන රාගාංශය ප්‍රහාණය කරන්නේ නැතුව දුක්ඛාය වේදනාවේ පටිඝාංශයන් අපට විනෝදෙත්වා මේ දුක්ඛ වේදනාව කෙරෙහි තියෙන ගැටීම පටිඝාංශය සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නේ නැතුව අදුක්ඛම සුඛාය වේදනාවේ අවිජ්ජාංශයන් අසමෝහණිත්වා මේ උපේක්ෂිත වේදනාව උපේක්ෂා වේදනාව පිළිබඳ පවත්නා වූ අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නේ නැතුව ඊළඟට විද්‍යං අනුපාදෙත්වා විද්‍යාව උපදවා ගන්නේ නැතුව අවිද්‍යං අප්පහාය අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ නැතුව දිත්තේ ධම්මේ නී ජීවිතේන දුක්ඛසන්තකරෝ භවිෂ්‍යතේතේ නේතන්තහනම් විජ්ජති. මේ දුක කෙලවර කරයි කියන කාරණාව නේතන්තහනම් විජ්ජති කිසිදාක දෙවන්නේ. එහෙමනම් වේදනා නිරෝධයෙන් සංඥා නිරෝධය කරලා සම්පූර්ණයෙන්ම මේ දුක කෙලකර කරන්නට රහත් වන්නට ඕනේ නම් අනිවාර්යයෙන්ම ඔය සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගාංශය නැති කරන්නට ඕන, දුක් වේදනාව පිළිබඳ තියෙන පටිඝාංශය නැති කරන්නට ඕන, ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාව පිළිබඳ පවස්නා වූ අවිද්‍යාංශය නැති කරන්නට ඕන. ඒක කරන්නට නම් වේදනාවේ තියෙන යථා සත්‍යය යථා පරිදි අවබෝධ කරගත යුතුයි. වේදනාව කියන්නේ කොමක්ද? වේදනාව ඇතිවන්නේ කොහොමද? වේදනාවේ ස්වરૂපේ මොකක්ද? ඒකට වේදනාවේ ස්වરૂපේ තමයි ඇති වෙච්ච ගමන්ම නැති වෙන එක. අනිත්‍ය කියන්නේ ඒක එක් ස්වરૂපයක්. දැන් මේ ජීවිත පුරේ අන්තාක් මේ ජීවිතේ පුරා යන්තා වේදනාවෙන් දැනන් මේ මොහොතේ ඒ කිසිවක් ඉතිරි වෙලා නැහැ. අපි හිතමු කෙනෙක් ඇබ්බැහි වෙලා සිටිනවා එක්තරා සුඛ වේදනාවක් අත්දැකීම. එහෙම පුරුදු තියෙන එක එක පුද්ගලයෝ ගාව. ඒ වේදනාව අතහරින්නට බැරි තරමටම ඇබ්බැහි වෙලා සිටිනවා. මේ පුද්ගලයාට ප්‍රඥා පහළ වෙලා නුවණින් ආපස්සට හැරිලා බලන්නට පුළුවන් වුණොත් එයාට තේරෙන්නට ඕන මෙච්චර මේ වේදනාව උපාදාන කරගෙන ඒකට ඇබ්බැහි වෙලා මෙච්චර කල් කරලා කො මේකේ දුක්ඛමත් භාවය. ඒක අදුක්ඛ කරයි. අනිත් එක මොනවද ඒවේ ඉතුරු වෙන්නේ? අද කිසිවක් ඉතුරු වෙලා නැහැ. අපි යන්තාක් වේදනාවල් දැනන් මේ වේදනාවල ස්වરૂපයකයි කිසිවක් අද ඉතිරි වෙලා නැහැ. සියල්ලම අනිත්‍යද කියන ධර්ම. මේ අනිත්‍ය කියන සියුම් දැනීම් මාත්‍රයක් විදීම් මාත්‍රයක් තමයි මේ මහා ලොකු දෙයක් කියලා හිතාගෙන අල්ලාගෙන දඟලන. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ සුඛ වේදනාවට කෙරෙහි තියෙන ඇලීම කියන එක අතහරින්ද බැරි මොහොමේරු පර්වතයේ තරම් බරපතල විශාල දෙයක් ඇටේ. එහෙම නෙවෙයි, ඒකේ සත්‍ය මේ සුඛ වේදනාවට තියෙන ඇලීම කියන එක පුළුම් පෙඩක් වගේ පැත්තකට විශ්ිකරන්නට පුළුවන් යථා අවබෝධයක් ඇති වුණාට පස්සේ. සුඛ වේදනාවට තියෙන ඇලීම ඒ මොහොතේ ඒ විලාවේ ඇති වුණා, ඒ සුඛ වේදනාව ඉවලෙම නැති ගියා. නමුත් ඒක නිසා ඇති කර දුන්න ඒ වගේම අනාගතයේදී ඇතිකර දෙනු ලබන සංසාර දුක කියන එක හිතන්නට බැරි තරම් විශාලයි. සුඛ වේදනාව කියන එක ඉදිකටු සුඛක තියෙන ඒ සිදුරේ තියෙන අහස තරම් සියුම් එකක් නම් ඒකෙන් ලැබෙන ආස්වාදයේ තරම් සියුම් එකක් නම් ඒ ආස්වාදයේ ඇලීම නිසා ඇති වෙන සංසාරික දුක මහා විශ්වයටත් වඩා ලොකුයි. ඇත්ත ඇතිශයෙන් දකින කෙනෙකුට ඒ ආකාරයෙන් අවබෝධ වෙනවා. එහෙම අවබෝධ වෙන කෙනාට සුඛ වේදනාව කෙරෙහි ඇලෙන්නට සුදුසු නැහැ කියන අවබෝධය දෙනවා. මේක එකක් අනිත්‍යයි, අනිත්‍යන්තින් මේක තුලින් විශාල සංසාරික දුක් ලබා දුන්නා කියන එක. දුන්න නිසා අනිත් එක බුදුහාමුදුරුවෝ දක්වනා සුඛ වේදනා භික්ඛවේ දුක්ඛතෝ දක්ඛබ්බා කියලා. මේ සුඛ වේදනාව දුකක් වශයෙන් දකින්නේ කියලා. අපි මහත්සේ මහංශීලා ඒ සුඛ වේදනාව උපදවා ගැනීමට අවශ්‍ය කරුණ සම්පාදනය කරලා යම් කිසි සුඛ වේදනාවක් විඳිනවා. ඒක විඳපු ගමන් මේ වෙලෙම නැති වෙනවා. ඉතින් එච්චර මහංශීලා ගත්තු ඒවා දඟට කපපු ඉනිමාගේ තමයි. එතකොට අයත් ඒශක වේදනාව වන අයත් අර කියපු කටයුතු ඔක්කොම ඒශක වේදනාව ලබා ගැනීමට අවශ්‍ය ප්‍රත්‍යධර්ම සම්පාදනය කරගන්නට ඕන. ඉතින් මේක නිමක් නොවන ඉවරයක් නොවන වැඩක්. මහා කරදරයක්. ඒකට කියන්නේ සංකත දුක කියලා. ඒශක වේදනාව ඇති කර ගැනීමට සංකත දුකක් අත්දකින්නට සිදු වෙනවා. දැන් මේ සුඛ වේදනාව කොයි විදිහට ඇති කර නැති වෙච්ච ගමන් මේක නැතිලා ගියා. මම ආශාවෙන් ඇති කළා. ඇති කරගත්තු ගමන් නැති වෙන. ඒකද කියන්නේ විපරිණාමයේ දුක වෙනස් වෙලා නිරුද්ධ වී යාම නිසා ඇති වෙන දුක. දැන් මේ අපි තෝ ටෙලිවිෂන් එකේ දර්ශනයක් දැක දැක ඉන්නවා. හොඳ ආස්වාද කර කර ඉන්න එකපාරට වෙන දර්ශනයක් ආවොත් එහෙම ඒක එතපාරට එතකොට අර සුඛ වේදනාව නැති වෙනවා. සමහරට ඒක ආපෙත් ගැන නුරුස්නා ගතිය සම්මනාපයක් නොසතුටක් පවා ඇති වෙන්නත් පුළුවන්. බදේ වේදනාව ආශා කරන උපාදාන කරන ගැන කටයුතු කරන දෙනාට ඒ සුඛ වේදනාව නිරුද්ධ වීම දුක. ඒක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බෑ අවිද්‍යාව නිසා. අනිත් පැයෙන් මේ සුඛ වේදනාව නිසා සංසාර දුක් ලබා දීම දුක. ඒ මතු පිටින් කියන සුඛ වේදනාවේ දුක්ඛ තත්ත්වය. ගැඹුරෙන් කියන සුඛ වේදනාවේ දුක්ඛ තත්ත්වය ඕක නෙවෙයි. ගැඹුරින් තියෙන සුඛ වේදනාවේ දුක්ඛ ස්වરૂපය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ භවනාවේ ඉහළ ප්‍රතිඵල ගත්ත කෙනෙකුට පමණයි. ඵල සමුවතකට සංවාදින්නටවත් පුළුවන් නම් අඩුම වශයෙන්. නැත්තම් ධ්‍යානයකට සංවාදින්නට පුළුවන් නම් ටිකක් ඉහළ ධ්‍යාන මට්ටමකට සංවාදින්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ධ්‍යාන ශ්‍රේ ඉන්න ගමන්ම නැත්නම් පරිසමාසුවේ ඉන්න ගමන්ම තමන් අධ්‍යක්ෂකෝ තමන් ගොඩාක් ආශා කරපු සුඛ වේදනාවක් ගැන හිතනකොටම සිතේ තියෙන අරසියම් නිවිච්ච ශාන්ත ස්වરૂපේ නැතිවලා සිත ඕලාරික වෙලා සිත රළු භාවයට පත් වෙලා දුකකට පත් වෙන ආකාරයක් දකින්නට පුළුවන්. මේ අත්දැකීම සාමාන්‍ය කෙනෙකුට ලබන්නට බෑ. එවැනි විශේෂ භාවනා දියුණුවක් ලැබලා ඒ භාවනාවේ ධ්‍යාන නැත්නම් ඵල සම්වත්වාදී දේවල් වලට සමවදින්නට බැරි. නැත්නම් පුළුවන් අනිමිත්ත ජීවිතෝ සමාධි වැනි වලට සමවදින්න පුළුවන් කෙනෙකුට මේ නිමිති ඔක්කොම අත්හැරලා දානසිත නිසල කරලා පුළුවන් ආරවින ශාන්ත තත්ත්වයේ සිට පවත්න්න පුළුවන්. ඒ අවස්ථාවකදී අනිමිත්ත චේතෝ සමාධියේ සිටින වේලාවකට ඔයේ පංචකාම වස්තුන් පිළිබඳ නිමිත්තක් ඇති කරගත්තොත් එහෙම අර අනිමිත්ත චේතෝ සමාධියේ තියෙන ශාන්ත ස්වરૂපේ නිවුණු ස්වરૂපේ සීතල ගතිය චිතේ තියෙන ඒ නිවිච්ච ශාන්ත වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙන වෙලෙම නැති වෙන. එතකොටම තේරෙනවා මේ සුඛ වේදනාව මෙතෙක් කල සැපක් කියලා හිතාගෙන සිටියට මේක මහා දුකක් කියලා. ඒක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට බැහැ. නමුත් සංකත දුක, විපරිණාම දුක, සංසාර දුක ආදී කරුණු තුළින් සුඛ වේදනා දුක්කතෝ දක්නම් භාසුඛ වේදනා දුකක් වශයෙන් දකින්නට පුරුදු වෙන්න ඕන. එකක් ඒක අනිත්‍යයි. අනිත්‍යයෙන් මේක තුළින් සංසාර දුක් ලබා දෙනවා. දැන් අපි මේ තණ්හා නිරෝධය ගැන කතා කරන්නේ තණ්හා සමුදය ආදී ධර්මයන් ගැන මේ අපි දේශනා විදිහට කරගෙන යන්නේ. මේ ධර්ම තණ්හාව කියනකොට මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය කියන්නේ. එතකොට දුක්ඛ වේදනාවත් අනිත්‍යද? දුක්ඛ වේදනාව අනිත්‍යද කියන එක හොඳයි. නමුත් අනිත්‍යයට ගිහිල්ලා හැම වෙලාවෙම පවතින්නේ නැවත නැවත දුක් වේදනා ලැබෙනවා. ඒක නිසා දුක් වේදනා අනිත්‍යයට ගියත් ඒක සත්‍යක් වශයෙන් ගන්න එක සුදුසු නෙවෙයි. උපේක්ෂා වේදනාව අනිත්‍යයට යනවටත් සමහරු කැමති නැහැ. උපේක්ෂාවෙන් ඉන්නකොට දුක් වේදනා එනවට කොහෙත්ම කැමති නැහැ. නමුත් උපේක්ෂා වේදනාව අනිත්‍යයට යනවා. ඒකේ සමුදය අත්සංගමේ ආස්වාදේ ආස්වාදේ ආදීනේ නිස්සරණයේ කියන කරුණ ටික දැනගන්නට ඕනේ කියලා මම කලින් කිව්වා. උපේක්ෂා වේදනාව ඇතිවීමේ හේතුව තමයි සමුදය කියන්නේ. ඒක තමයි දුක් වේදනාවක් නැතිකම හෝ සුඛ වේදනාවක් නැති බව. සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් නැති විට උපේක්ෂා වේදනාව ජනිතවන්නේ ඒකයි ඒකේ සම්බේධය. එතකොට අත්ංගමේ කියන්නේ සුඛ උපේක්ෂා වේදනාවක් විඳ විඳා ඉන්නවා. දැන් දුක් වේදනාවක් වෙනවා සුඛ වේදනාවක් නැත්නම් වෙනවා. එතකොට වර උපේක්ෂා වේදනාව නිරුද්ධ වෙනවා. සම්බේධයන් චත්තංග ආස්වාදං ආස්වාදේ කියන්නේ ඒ උපේක්ෂා වේදනාවේ අර සුඛ වේදනාව දුක් වේදනාව වගේ ඕලාරික තත්යක් නෙවෙයි. ඒතනම් වේදනාව විඳින ගතිය දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍යාන මට්ටම් වල තියෙන උපේක්ෂා වේදනාව නෙවෙයි. එදිනදා ජීවිතේ පවර්ණ උපේක්ෂා වේදනාවේ දැනෙන ස්වરૂපයක් ඇත්තේ නැහැ. ඒක යම් කිසි නිවිච්ච ගතියක් තියෙන. ඒක තමයි ඒකේ තියෙන ආස්වාදය. ආදී නෙවෙයි කියන්නේ උපේක්ෂා වේදනාව නැතිලා යන ධර්මයක්. ඕක ස්ථිර වශයෙන් හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි. ඒකයි ඒකේ තියෙන විපරිණාමයේ පස්වන ස්වરૂපයේ ඒකේ තියෙන ආදීනේ. නිෂ්කරණය කියන්නේ මේ වේදනාව ක්‍රී කියන ඇලීම බැඳීම නැත්නම් චන්දරාගේ සම්පූර්ණයෙන්ම අයින් වීම. එතකොට මේ වේදනාව අනිත්‍ය වශයෙන් ඔය ආකාරයෙන් දැකපෙනකොට වේදනාව කෙරෙහි තියෙන චන්දරාගේ අඩු කර ගන්නට පුළුවන් වෙනවා. අනිත් අතින් වේදනාව දුකක් කියලා දකින කොටත් චන්දරාගේ අඩු කර ගන්නට පුළුවන් වෙනවා. වේදනාවට ඇලීම නිසා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වූ ආකාරයේ දකින කොටත් පුළුවන්කම ලැබෙනවා මේ වේදනාව කෙරෙහි තියෙන ඇලීම නැත්නම් චන්දරාගේ සම්පූර්ණයෙන්ම අඩු කර ගන්නට නැති කර ගන්නට සම්පූර්ණයෙන් නැති කර ගන්නට හැකියාව. එතකොට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරනවා සම්පිතිකේ චක්ඛුඤ්ඤය රූපා ඉස්සකාන්තා මනෝපාපේ රූපා කාමූප සංහිතා සංච වික්ඛෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිච්ඡති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිච්ඡතෝ උප්පජ්ජති නන්දි නන්දි සමුදය දුක්ඛ සංයෝගය. එහෙත් ප්‍රිය රූප හැම වෙනම පිය රූප ලෝකයන් අනන්තවත් තියෙනවා. ඉෂ්ඨ වූ කාන්ත වූ මනාපෝ සිතැලෙන්නා වූ රූප ලෝකේ තියෙන මේ රූපයක් දැක්කාට පස්සේ අර කලින් කියවනේ මං අභිනන්දති අභිවදති අද්දෝසාය තිත්තේටි කියලා ඒකේ ආස්වාද කරනවා ඒකෙම දැසගෙන සිටිනවා මේක හොඳයි හොඳයි ආදී වශයෙන් කියනවා. එහෙම කරනකොට උප්පජ්ජති නන්දි. ඒකයට ඒ රූපේකදී නන්දි කියනවා. නන්දි කියන්නේ සප්පීතික තෘෂ්ණාව, පීතියක් සහිත තණ්හාව. ඒකටයි නන්දි කියන්නේ. එතකොට මේ නන්දි ඇදුනහම නන්දි සම්දේ දුක්ඛ සම්දේ ඒකම දුක්ඛ සම්දයක් වෙනවා. ඕකම වෙනස් සූත්‍රවල බුදුහාමුදුර දක්වනවා. දැන් මේ නන්දි ඇදුනාට පස්සේ යා රූපේසු නන්දි සතුපාදානං තස්ස උපාදාන පත්‍යා බහූ බව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්බවಂತಿ ඊව මේ තස්සේ විලස දුක්ඛ සංදස සම්දිය හෝති කියලා. දැන් මේ විදිහට නන්දි ඇති වුණා. අර රූපේ දැක්ක ආස්වාද කළා. දැන් ඒක පිළිබඳ සප්පීතික තෘෂ්ණාව ජනිත වුණා. එතකොටම රූපය උපාදාන කරන ධර්මයක් බවට පත් වෙනවා. එතකොට රූපේෂ නන්දි සදුපාදාන මේක උපාදානයක තස්ස උපාදාන පච්චා බව මේ උපාදානය ඇතුණාන් පස්සේ කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා භව කර්ම භව රැස් වෙනවා. මේ දන්නවා සුඛ වේදනාවක් ආවට පස්සේ ඒක නිසා කොයි විදිහට කායික වාචික මානසික ක්‍රියා මේ ජීවිතේ පුරා කරන්න තියෙනවද ලෝකේ සත්‍යව කරනවද කියන කරුණ. එතකොට මේ කායික වාචික මානසික ක්‍රියා කියන්නේ කම්ම සංස්කාර රැස්වීමක් තියෙනවා. ඉතින් ඒක භව කර්ම භව ඒ භව නිසා ජාති නැවත ඉපදීමක් ඇති වෙනවා. නැවත ඉපදීමක් ඇති වෙනවා කියන්නේ ආපහු වර ජරා මරණ ආදී සංසාර දුක පෙරේ කියලා එනවා. එතන මේ දුක්ඛ සමුදය සත්‍ය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වුණායි කියලා දකින්නට වන ඊට අමතරව මේකේ කටයුතු කිරීම නිසා සංසාරේ පුරා කොච්චරනම් දුක් බින්දද කියන එක පැහැදිලිව පේනවා. මේ වෙනකට අපාර දුක්ඛ සත්‍ය පිළිසඳ දකින්න කියලා පොතක් කියලා දෙනවා. ඒක නැවත කියලා බලන්න. මේ ඊයේ පෙරදාපු ගාත් කෙනෙක් කිව්වා ඒකට දහසරයක් විතර කිව්වා ස්වාමීන් වහන්සේ න ඒකින් එන අත්දැකීම ඒකින් එන අවබෝධයේ කොටෙක් කිව්වත් තව තවත් බැදීනවා කියලා. මං කිව්වා ශේෂරයක් කියන්නේ ශේෂරයක් කිව්වත් ඒකට වඩා ඕකේ තියෙන අවබෝධයේ ඇති වෙයි. මොකද දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයේ සීමාවක් නැති නිසා. එතකොට මේ විදිහට දුක ගැන සමන්ට අවබෝධයක් ඇති වෙනවා නම් දුක්ඛේ ඥානං කියන ඒ නුවණ සමාදේශක තුළ පහළ වෙලා තියෙනවා නම් මේ තරම් සංසාරික දුක් සමාඩ ලබා දුන්නේ මේ වේදනාවට ඇලිච්ච නිසා මේ වේදනාවට ඇලී යුතු දෙයක්ද නැත්නම් මේ වේදනාවට ගිය යුතුද මේ වේදනාව ප්‍රහාණය කළ යුතුද කියන කරුණ සමන්ට පැහැදිලි අවබෝධය. මේ අවබෝධය වෙන නිසා බුදුජානන් වහන්සේ ප්‍රකාශ කරනවා වේදනාය අනිච්ඡානුපස්සී යෙරති විරාගානුපස්සී යෙරති නිරෝධානුපස්සී යෙරති පටිනිස්සග්ගානුපස්සී යෙරති කිය. වේදනාවක් ආවට පස්සේ ඒක අනිච්ඡානුපස්සී යෙරති අනිත්‍ය වශයෙන් දැක දැක වාසය කරනවා. වයානුපස්සී යෙරති වය දැක දැක බැලීම ශේවීම දැක දැක වාසය කරනවා. විරාගානුපස්සී යෙරති මේ වේදනාව කෙරෙහි විරාගයේ ඇතිවන ආකාරයෙන් කටයුතු කරමින් භාවනාවේ නියැලෙනවා. නිරෝධානුපස්සී යෙරති වේදනාවේ නිරුද්ධ වීම දැක දැක භාවනාවේ නියැලෙනවා. ඊට අමතරව පටිච්චසමුප්පාදානුපස්සී යෙරති වේදනාවේ පටිච්චසමුප්පාදානුපස්සී යෙරති කියන්නේ වේදනාව සම්පූර්ණයෙන්ම පිටින් අත්හැරින්න අතහරින්න පුළුවන් වන ආකාරයේ දකිනී අතහරින්න භාවනාවේ නියැලෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අපට අවවාද අනුශාසනා කරලා තියෙනවා. මේ වේදනාව ගැන පිළිපැදිය යුතු ආකාර රාශියක් උන්වහන්සේ දක්වලා තියෙනවා විවිධ සූත්‍රවල. මම මේකක් කියුවේ. ඒ විදිහට වේදනාව ගැන දැන් අනිත්‍ය වශයෙන් දකිනවා, දුක්ඛ වශයෙන් දකිනවා. දැන් දුක්ඛ සමුදයක් වශයෙන් දැක්කා. එතකොට Tamanට තේරෙනවා මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා. ඊට අමතරව සංසාරික දුක දකිනකොට දුක්ඛ සත්‍ය මේකයි කියලා දකිනවා. දුක්ඛේ දුක්ඛේ ඥානං සහ දුක්ඛ සමුදය ඥානං කියන ප්‍රඥාව තමයි සිත තුළ එවිට දැනිත වෙනවා. දැන් මේ වේදනාවේ අනාත්ම ස්වરૂපේ විශේෂයෙන්ම දකින්නට මේ සුඛ වේදනාව අනිත්‍යයි කියලා දැක්කත් ඒ කෙනෙකුගේ සිත තුළ ඇලීමක් ඇති වෙන්නට පුළුවන්. සුඛ වේදනාව දුකක් කියලා තේරිලා තිබුණත් ඒ දුකටත් ඇලීමක් ඇති වෙනවා කියලා මම කියවනේ. සමහර විට ඒ දුක කියලා තේරෙනවා තිබුණත් ඇලෙන්නට පුළුවන්. නමුත් මේ සුඛ වේදනාව මම විඳිනවා නෙවෙයි, සියුම් දැනීමක් ඇති වී නැතිවීම පමණයි මේකේ තියෙන මොන හරයක්ද මේකේ තියෙන්නේ, මොන සාරයක්ද මේකේ තියෙන්නේ. සියුම් දැනීම මාත්‍රයක් අපි සංසාර දුකේ නිමක්න කරව සංසාර දුකේ ගැට ගැසූ අපි මෝඩකමින් මේ යට කරපු ධර්මතාවයක් කියලා පැහැදිලි යථාභූත ඥානයක් ඇති වෙනවනම් ඇත්ත ඇති දැකීම දැකීමේ නුවණක් කවර වේදනාවක්වත් බින්දුවක්වත් අල්ලන්නේ මේ වේදනාවල් ලොක් ඔක්කොම නිරුද්ධ වී ගියා. මේ ජීවිතේ පුරාම යන්තාක් වේදනාවල් දින්දා නම් ඒ ඔක්කොම නිරුද්ධ වී ගියා. එදා ඒ වේදනාව විඳින විට ඒ මමයේ මගේ වේදනාවයි කියලා ගත්තත් අද ඒක කිසිවක් ගන්න දෙතු වෙලා නැහැ. මේ වේදනාවේ ස්වરૂපේකයි අනාත්මයි නිරුද්ධ වෙලා යන නිසා. දැන් වේදනාවක් විඳිනවා නම් ඒකත් නිරුද්ධ වී යනවා. ඒක නිසා ඒකත් අනාත්මයි. මතුවට වේදනාවක් විඳින්න සිදු වෙනවා නම් ඒකත් නිරුද්ධ වී යනවා. ඒකත් අනාත්මයි. සමාධි තමන් මේ වේදනාව විඳිනවා නෙවෙයි විඳීම් මාත්‍රයක පැවැත්ම පමණයි තියෙන්නේ. ඒක කුණඟක් සමාගෙන ගිහිල්ලා එකපාරටම නැතිලා ගියා වගේ වේදනාව ඇති වුණා නැති වුණා. තමන් විඳිනානේ විඳීම් මාත්‍රයක් තියෙනවා එච්චරයි. මේ විඳීම් මාත්‍රය මම කියලා හිතනවා මගේ කියලා හිතනවා මේක උපාදාන කරනවා. එතන ලොකු මුලාවක් මෝඩකමක් තියෙනවා. මේ අවිද්‍යාව තමාගේ හිතට පැහැදිලිවම පෙනුන් නැත්නම් මේ කියන ධර්ම මොනවද කියලා මේ ඇයි තේරුම් ගන්නටවත් බැහැ අඩු වශයෙන්. අපි කියන්නේ ප්‍රත්‍යස්සයෙන් අත්දකින්නවා නේද? ඒක නිසා තමාගේ සිත තුළ තියෙන අවිද්‍යාව දුරු කරන්නට ඕන. වේදනාව පිළිබඳ තියෙන අනුශේධ රෝපයන් පටිගංශේ රාගංශය අවිද්‍යාංශය ආදී දුරු කරන්න. ඒක නිසාම වේදනාවේ යථා තත්ත්වය තේරුම් ගත යුතු වෙනවා. විශේෂයෙන්ම සැප වේදනාවක්වත් දුක් වේදනාවක්වත් මැදහත් වේදනාවක්වත් එකක්වත් මගේ නෙවෙයි. තමන්ට අපි හිතමු දුක් වේදනාව දරුණු දුක් වේදනාව යම් කිසි කෙනෙක් ගෙන දෙනවා කියලා. අපි මේ දුක් වේදනාව ගෙන දෙන දීත හෝ කෙනාට අපි ගැටෙනවා නම් අමනාප වෙනවා නම් තවහෙන් හිතුව කටයුතු කරනවා නම් කායික වාචික මානසික ක්‍රියා. ඒ තුලින් කුීතරන්නම් සංසාරික දුක් තමන්ට විඳින්න සිදු වෙනවද කියන කරුණ අවබෝධ වී පෙනී යනවා. ඒ ආකාරයෙන් අතීතයේදී මේ විදිහට කටයුතු කිරීම නිසා කුලිතරන්නම් අපා දුක් වින්දාද ප්‍රේත ලෝක දුක් වින්දාද සංසාරික දුක් වින්දාද කියන කරුණක් තේරෙනවානේ. එවැනි කෙනෙකුට පැහැදිලිව තේරෙනවා සමන් කෑලි කෑලි කප කපා යම් කෙනෙක් වේදනාවක් ගෙන දුන්නත් ඒකට ගැටෙන්නට සුදුසු නෑ. මොකද ඒ වේදනාව ඇති වෙනවා තමම විඳින දෙයක් නෙවෙයි. වේදනාව නැති යයි. නමුත් වේදනාවට ගැටුනොත් එම් වෙන්නේ උවි මහා භයානක දෙයක්. මහා භයානක සංසාර දුකක් අත්දකින්නට වෙනවා කියන අවබෝධය ඇති වෙන කෙනෙකුට කවර දුක් වේදනාවක් ආවත් ගැටීමක් ඇතිවන්නේ. ඒ දුක් වේදනාව ගෙන දෙන දෙයට ගෙන දෙන කෙනාට ගැටීමක් ඇතිවන්නේ නැහැ. ඉතින් මේ අවිද්‍යාව සිත තුළ තියෙන නිසා වේදනාව උපාදාන කරගෙන දුක සත්‍ය කටයුතු කරනවා. එසේ කටයුතු කරන තාක්කල් වේදනාවෙන් එයට නිදහස් වන්නට බෑ. වේදනාවේ නිදහස් වෙනවා කියන්නේ වේදනාවේ නිස්සරණය. ඒ නිස්සරණය ලබන්නේ නැතුව වේදනා නිරෝධය අත්දකලා ලබන දෙවියන් ජාලා මේ සංසාර දුර කෙරෙහි කෙලවර කිරීම කවදාවත් කරන්න හම්බෙන්නේ. ඒක නිසා වේදනාවේ යථා තත්ත්වයේ යථාපරිදි තේරුම් ගැනීමට හැකිවන ආකාරයේ විදර්ශනා භාවනාවක් කරගෙනකොට වේදනාව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නිරුද්ධ වී යන ධම්ම වශයෙන් පහකල ධම්මයන් තුවත් ධම්ම වශයෙන් සමා දුකට ඇදලා දාපු දුක්ඛ සම්බේ සත්‍යයක් වශයෙන් පැහැදිලිවම පේනවා නම් මේ වේදනාව උපාදාන කිරීම මහා මෝඩකම මේ මෝඩකම නිසා නැවත නැවත සංසාර දුකට මම බහින්නට සුදුසු නැහැ කියන කරුණත් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධයෙන් තුලින් තමන්ට පුළුවන්කම තිබෙන මේ වේදනා සහිත සියලුම නාම රූප ධර්මය නිරුද්ධ කරන්න ඒ අවබෝධය ඇති කරගෙන පංචස්කන්ධයේ ඇති වී නැති වීම බලබලා වාසය කිරීම පමණයි එවැනි කෙනෙකුට කරන්නට තියෙන්නේ මේ වේදනාව කෙරෙහි තියෙන ඒ උපාදානය නැති කිරීමට. නැතුව වේදනාව නිරුද්ධ කරන්න බෑ. පංචස්කන්ධ ධර්ම තියෙන තාක්කල් වේදනාව තියෙනවා. රහත් වුණත් පංචස්කන්ධ ධර්ම තියෙනවා. බුදු වුණත් පසේ බුදු වුණත් තියෙනවා. පින්වම් පාන මොහොත දක්වාම වේදනාව නිරුද්ධ කිරීම තුළින් තණ්හා නිරුද්ධ වෙනවා කියන කතාව. ඒක නිසා මේ මං කියපු ආකාරයෙන් තේරුම් ගන්න ඒ විදිහටයි තණ්හා නිරෝධයක් කෙනෙකුට අත්දකින්න පුළුවන්. විශේෂ කටයුතු කිරීම තුළින් මේ ඇයිසත් මේ ආකාරයෙන්ම මේ තණ්හාව නිරුද්ධ කරලා තණ්හාව කියන්නේ තනි කරන දුක්ඛ සමුදය සත්‍ය. මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරලා ඒ තුළින් අත්දැකිය යුතු දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා නිවන සම්සේමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මෙන්න දේශනාව දැන් නිම කරන්නේ. දෙවියන්ට අපි පින් දෙමු. ආකාශත්තා කියන පාටිය ඔක්කොම දෙමු. ආකාශත්තා දිබුම්මත්තා දේවානාංගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කියන දත්තන්දු ශාසනං ආකාශත්තා දිබුම්මත්තා දේවානාංගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කියන දත්තන්දු දේශනං ආකාශත්තා දිබුම්මත්තා දේවානාංගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කියන දත්තන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම්මේ පුඤ්ඤං නාසවක්ඛයා වහන් හෝතු සබ්බදුක්ඛා පමිච්ඡතු මේ කලශීල මුක සර්ව සත්‍යේ මේ සත්‍ය නිසන සීමතම වාසනාව සත්‍ය උදා වේවා අභිමාදන ශේමිස් නිත්‍යං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමින්දතු සුවපත් වේවා නිවස්සල දේවා.